SBS Radio.
විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්. ආයිබෝවන් ඔබ සියලුම දෙනාට, ඔබත් අපත් එහෙමනම් තවත් මාසයක හමු වෙනවා. විශ්ව සාහිත්‍යයේ බොහොම රසමුසු තැන් ඔබ අද්දරට අරගෙන ඇවිල්ලා ඔබ කියවාපු විශ්ව සාහිත්‍යයේ කෘති පිළිබඳව මතකය අවදි කරන්නටත්, ඔබ මීට පෙර සැරිසරන නොමැති විශ්ව සාහිත්‍යයේ රසවත් තැන්වලට ඔබව කැඳවා කිරියන්නටත් අපි දරන්නා වූ මේ බුද්ධිමය සංවාදය විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සඳහා අද පාදක කරගන්නේ තවත් අපූරු කෘතියක්. මා බොහෝ වෙලාවට උත්සාහ කරනවා මේ විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් විශේෂාංගයට එකතු කරගන්නට අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රජාව කියවා තිබෙන කෘති. මොකද එතනදී බොහෝ දෙනෙකුගේ මතකයේ නැවත වතාවක් අලුත් කරගන්නටත් ඒ කෘති කියවලා තිබුණත් මීට කලින් නොදැනුණු සාහිත්‍යමය රසයක් ඔබ තුළ කුළු ගැන්වීමත් අරමුණු කරගෙන තමයි මා විසින් ඒ කෘති තෝරාගන්නේ. ඉතින් ඒ කෘති පිළිබඳව බොහොම අපූරු සාහිත්‍ය විවරණයක දෙනට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බන් වාසි දිලිනි ඊරියවල. ඇය ශ්‍රී ලංකාවේ සිටින අවධියේදී විශ්ව සාහිත්‍යය පිළිබඳව යම් කිසි වූ හැදෑරීමක් සිදුකොට තිබෙන තැනැත්තියක්. ඉතින් ඇයව මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ විශ්ව සාහිත්‍යය පිළිබඳව ඇය සතුව තියෙන ඒ දැනුම ඔබටත් සමීප කරලීමේ අභිලාෂයෙන්. දිලිනි, අපි ඔබව ආයිබෝවන් කියලා බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ විශේෂාංගයට සුපුරුදු පරිදි.
ආයිබෝවන් දිලෘක්ෂි.
හොඳයි, මෙවර මා තෝරාගත්ත කෘතිය ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු බොහෝ දෙනෙක් කියවා තිබෙන කෘතියක්. විශේෂයෙන්ම ගැටවරවියේදී, තුරුණු අවධියේදී ගැහණු පිරිමි ભેදයකින් තොරව කියවා රසවිඳි පොතක්. මේක පුස්තකාල නිර්දේශිත පොතක්. බොහෝ පිරිස් තරුණ වයසේදී පුස්තකාලයෙන් මේ පොත රැගෙන කියවා ඇති. ඔබේ මතකය වසර ගණනාවක අතීතයට ආවේ අපේ මේ සංවාදයේ හරහා. ඒ තමයි ෂාලෙට් බ්‍රොන්ටේ විසින් රචනා කරන ලද ජේන් අය කෘතිය. මේ කෘතිය ජේන් අය කියන නමින්ම තමයි සිංහලයටත් නැගිලා තිබුණේ. පරිවර්තනකාරය සිදු කළ තිබුණේ R.N.H. පෙරේරා මහතා විසින්. ඉතින් අපි මේ කෘතියේ තිබුණු මුල් රසය කොහොමද සිංහල පාඨකයාට අරගෙන ආවේ? මුල් කෘතියෙන් අපේ විශ්ව සාහිත්‍යට එකතු කරපු සාහිත්‍යමය වඩිනාකම් පිළිබඳව කතාබහ අපි ආරම්භ කරමු. ඉතින් අපි සුපුරුදු විදිහට විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සඳහා පාදක කරගන්නා වූ මේ කෘතියේ මුල් කතුවරයා පිළිබඳව යම්කිසි උදල හැඳින්වීමක් කරනවා. ජේන් අය මුල් කතුවරිය වන්නේ ෂාලෙට් බ්‍රොන්ටේ. ෂාලෙට් බ්‍රොන්ටේ කියලා කියන්නේ එංගලන්ත පල්ලියේ දේවගතිවරයෙක් විදිහට සේවය කරපු පැට්‍රික් බ්‍රොන්ටේ පවුලේ හිටපු තුන්වෙනි දියණිය. දියණියන් පස් දෙනෙක් හිටියා. මාරියා, එලිසබෙත්, චාලට්, එමිලි, ඇන් කියන දියණියන් පස් දෙනා. ඒ වගේම පැට්‍රික් කියලා පුතුණුවෙක් හිටියා. ඉතින් මේ දේවගති පැට්‍රික් බ්‍රොන්ටේගේ මව මාරියා මේ පවුලේ දරුවන් සියලු දෙනාම කුඩා කාලයේදී මොවුන්ගේ මව මාරියා මිය යනවා ඒ වසර 1821. ඊට පස්සේ වැඩිමහල් අක්කල දෙන්නත් මේ යනවා පසුකාලීනව මාරියා, එලිසබෙත් කියන දෙතන. ඊට පස්සේ ඉතිරි වෙන ගැහැණු දරුවන් 3 සහ පිරිමි දරුවා ෂාලට් බ්‍රොන්ටේ, එමිලි, ඇන්, පැට්‍රික් කියන මේ 4 දෙනාම බොහොම නිදහසේ මේ යෝක්ෂය කියන ප්‍රදේශයේ ඇතිදැඩි වෙනවා. නිදහසේ ගම්පලාතේ ඔවුන් සැරිසරනවා. අතින් හදාගත්ත කුඩා සටහන් පොත්වල ඔවුන් තමන්ගේ පරිසරයේ අලලා ගෙතපු කතන්දර සටහන් විදිහට තබනවා. ඒ වගේම ඔවුන් පොත්පත් කියවනටත් මේ කාලෙද තමයි අබැහි වෙන්නේ. මේ එමිලි විසින් තමයි පසුකාලීනව ලෝක පූජිත ග්‍රන්ථයක් බවට පත් වුණු වදරින් හයිට්ස් කියන කෘතිය රචනා කරන්නේ. පසුකාලීනව එක සිංහලයට පරිවර්තනය වුණා උරුමලද්දෝ සහ පෙම් වියරුව කියන නම් වලින්. ඉතින් මේ එමිලිගේ අක්කා, ඒ කියන්නේ බ්‍රොන්ටේ පවුලේ තුන්වෙනියා ෂාලට් අතින් තමයි අපි මේ කතාබහ කරන ජේන් අය කෘතිය නිර්මාණය වුණේ. තමන්ගේ මවගේ අභාවයෙන් පස්සේ මේ සියල්ලන්ම ඒ කාලේ නැවතිලා ඉගෙන ගන්නවා දේවගතිවරයන්ගේ දරුවන් සඳහා වූ පාසලක. නමුත් මේ පාසල තුලදී ඔවුන් දැඩි පීඩාකාරී වාතාවරණයක තමයි ජීවත් වෙන්නේ. දැඩි දඬුවම්, ඒ වගේම අවශ්‍ය පමණින් ආහාර ආදිය නොතිබුණු නිසා මේ පාසල පිළිබඳව බොහොම අප්‍රසන්න හැඟීමක් මොවුන් සතුව තිබුණි. පසුකාලීනව ෂාලට් බ්‍රොන්ටේ විසින් රචිත මේ ජේන් අය කෘතියට ඇය එකතු කරනවා තමන්ගේ මේ පාසල් අත්දැකීම්. ජේන් අය කෘතියේ තියෙන මේ ලෝඩ් පාසල තමයි මේ ෂාලට් බ්‍රොන්ටේ තමන් දැඩි දඬුවම් සහ අවශ්‍ය පමණින් ආහාර පවා නොලැබ ගතකරපුයේ පීඩාකාරී වාතාවරණය ඇතුළත් වෙලා තිබුණු පාසල විදිහට පිළිබිඹු කරන්නේ. ඉතින් මේ වගේ වාතාවරණයක් යටතේ ඇති දැඩි වුණු දරුවෙකු තමයි ෂාලට් බ්‍රොන්ටේ කියලා කියන්නේ. ඇගේ කුඩා කාලයේ ගමේදී ලැබපු අත්දැකීම්, පවුල තුළ ලැබපු අත්දැකීම්, මිතුරු මිතුරියන්ගේ සිදුවන හදිසි අභාව, පාසල් ජීවිතයේදී ලැබපු අත්දැකීම්, මේ සියල්ලක්ම කැටි කරගන්නවා මේ ජේන් අය කෘතිය සඳහා. හොඳයි, අපි එහෙමනම් දැන් දිලින් සාකච්ඡාව ආරම්භ කරන්නත් එක්ක දැන් මේ ජේන් අය කෘතියේ කතුවරිය ෂාලට් බ්‍රොන්ටේ පිළිබඳව මා තබපු කිටි සටහනත් එක්ක අපි ටිකක් මේ ෂාලට් බ්‍රොන්ටේගේ ලේඛන දිවියට අවතීර්ණ වීමේ කතාවත් පැහැදිලි කරගැනීම පුළුවන් දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න.
ඇත්තටම දිල්රුක්ෂි, ඒකත් තවත් කතන්දරයක් වගේ හරි ලස්සනයි. මිගලන්ගේ මේ ලේඛන කලාව, මිගලන්ගේ පරිකල්පන ලෝකය පුළුල් වෙන්න ප්‍රධාන වශයෙන් හේතුණා කියලා හිතන්න පුළුවන් දෙයක් තමයි මේ ෂාලට් බ්‍රොන්ටේට අවුරුදු 9ක් වගේ කාලෙදී ඇගේ මල්ලි තමයි පැට්‍රික් බ්‍රොන්වෙල් පැට්‍රික්ට ගෙනල්ලා දෙනවා තාත්තා සෙල්ලන් සොල්දාදුවන් ගේ මේ සෙල්ලම් බඩු ටික. මේ දෙන්න ඒ සොල්දාදුව පාවිච්චි කරලා පුංචි පුංචි මාවත් හදලා පුංචි පුංචි බිල්ඩින් හදලා නගරයක් හදා ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න ඒකට ග්ලාස් ටවුන් කියලා නම තියනවා. ඒ විදිහ අනික් සහෝදරියෝ දෙන්න මිය ගිහිල්ලා මේ එමිලි ඇනුයිත් මේ පුංචි ග්ලාස් ටවුන් එකට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ සොල්දාදුවන්ට එක එක චරිත දීලා මේගොල්ලෝ මේ ග්ලාස් ටවුන් එකේ පුරවැසියෝ වෙලා පුංචි වෙනම පරිකල්පන ලෝකයක් මවා ගන්නවා. පසු කාලීනව මේක ඉතින් දිගින් දිගට යනවා. මේ ගිනි පෙට්ටි තරම් වුණ පුංචි නෝට්ස්, මේ පුංචි සටහන් පොත්වල මේගොල්ලෝ මේ විවිධ කතා ලියනවා. විවිධ මේ සොල්දාදුව කතා කරනවායි කියලා හිතන්න පුළුවන් සොල්දාදුව, මේ ගැහණු ළමයි විශේෂයෙන් සොල්දාදුව කතා කරනවායි කියලා හිතන්න පුළුවන් විදිහ දේවල් ඉතාම චූටි අකුරින් මේවල ලියනවා. ඉතින් මේ මල්ලිත් එහෙමයි. මල්ලිත් මේ අක්කලා වගේම මේ ලේඛනයට දක්ෂකම් දක්වලා තියෙන බව කියවෙනවා. පස්සේ කාලෙදී එමිලි එමිලිත් ඈනුත් දෙන්න හැමදාම ඔවුන්ට හම්බෙලා තියෙන්නේ අර නගරේ අර ජේන්ටයි බ්‍රොන්වෙල්ටයි තියෙන තත්ත්වයට වඩා පහළ තත්ත්වයන් නගරේ පුරවැසිභාවය එහෙම ඔවුන්ගේ පරිකල්පන ලෝකය තුළ. ඉතින් මේ දෙන්නට ඒක ඇති වෙලා මේ දෙන්න වෙනම වෙන් වෙලා ගිහිල්ලා මේගොල්ලෝ හදාගන්නවා දූපතක්. ඒකට ඒගොල්ලෝ නම තියෙනවා ඇන්ග්‍රියා කියලා. ඊට පස්සේ අර ග්ලාස් ටවුන් කියන නගරය වෙනුවට ඒක ඔවුන් රාජධානියක් කරනවා ගොන්ඩාල් කියලා. ඊට පස්සේ මේ පුංචි නගරයත් පුංචි දූපතත් දෙක රාජධානි දෙකක් වෙනවා. මොවුන් මේ රාජධානි ඇතුලේ විවිධ දේවල් කරනවා. මේක හරිම අති විශාල පරිකල්පන ලෝකයක්. මේ පරිකල්පන ලෝකය සහ මේ පුහුණුව මං හිතන්නේ පසු කාලයකදී මේ චාර්ලට් ඇගේ කතාවල පිරිමි චරිත තුළට ගෙන එන්න ඇති. මේ සමහර විචාරකයෝ කියනවා මේ කතාව නම් මේ ගැහණියක් ලිව්වා කියලා හිතන්නත් බෑ කියලා. ඒ කියන්නේ ඒ තරමටම පිරිමිසිත් විවරණය කරලා තියෙනවා චාර්ලට් බ්‍රොන්ටේ සහ එමිලි බ්‍රොන්ටේත් ඒ වගේ, ඇන් බ්‍රොන්ටේත් ඒ වගේ. ඇගේ පළවෙනි කෘතිය හැටියට සඳහන් වෙන්නේ ද ප්‍රොෆෙසර් කියන එක පළවෙනි නවකතාව හැටියට. නමුත් ඒක ප්‍රතික්ෂේප වෙනවා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන ප්‍රකාශකයාම ඇයව දිරිගන්වනවා ඇගේ දෙවෙනි කතාව ඉවර කරන්නයි කියලා. දෙවෙනි නවකතාව තමයි ජේන් අය. මෙතෙන්දි තවත් විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මේ 19 වන සියවසේදී කාන්තා කතුවරියන්ගේ කෘතීන් විශිෂ්ට ගණයේ කෘතීන් ලෙස සැලකුණේ නැහැ. හේතුව කාන්තාවක් වීම. එම නිසා චාර්ලට් ඇන් එමිලි කියන තිදෙනාම සියලු දේ ලියන්න පටන් ගන්න අන්වන්ත නාමයන්ගෙන් චාර්ලට් කියුරේ නමිනුත්, එමිලි එලිස් නමිනුත්, ඇන් ඇක්ටන් බෙල් නමිනුත් තමයි ලියන්නේ. ඉතින් මේ තුන්දෙනා එකතු වෙලා පළවෙනි සාහිත්‍ය කෘතිය හැටියට සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරන්නේ මේ කියුරේ බෙල්, ඇලිස් බෙල් සහ ඇක්ටන් බෙල් කියලා නම් වලින්. ජේන් අය කෘතිය එලි දකිනවා 1847. නමුත් ද ප්‍රොෆෙසර් කියන කෘතිය ඇත්තටම එලි දකින්නේ ෂාලට් බ්‍රොන්ටේගේ මිය යාමෙනුත් පසු කාලෙකදී.
ඒ කියන්නේ ෂාලට් බ්‍රොන්ටේගේ දෙවැනි නවකතාව තමයි ප්‍රකාශයට පත්වෙන්නේ, ඇගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්වන්නේ ඇගේ මරණයෙන් පස්සේ. ඒකත් සුවිශේෂී අවස්ථාවක්. දැන් 1847 රචනාවුණු මේ ජේන් අය කෘතියට මේ වෙනකොට වසර 171ක්, ඒ කියන්නේ අවුරුදු 100කට වඩා වැඩි කාලයක්. නමුත් තාමත් ඒ රසය අපිට ලබා දෙමින් තියෙන කෘතියක් මේක. 50, 60, 70, 80 වගේ දශක වෙනකන්ම අපේ තරුණ පරපුර බොහොම ආකර්ෂණයට ලක් කරපු කෘතියක් තමයි ජේන් අය කියලා කියන්නේ. මේ ෂාලට් බ්‍රොන්ටේ, ඒ කියන්නේ ජේන් අය කෘතිය මුල් කතුවරයගේ පොත් අතරින් ලෝකේ වඩාම ප්‍රසිද්ධ වුණු පොතත් වන්නේ ජේන් අය. මේකට විශේෂිත හේතුවක් තියෙනවද දෙලිනි?
ඕ ඇත්තටම තියෙන ලොකුම හේතුව තමයි ඈ මේ කෘති නිර්මාණය කරන්නේ ඇගේ අත්දැකීම් වලින්. උදාහරණයක් හැටියට ගත්තොත් ඈ එක අවස්ථාවකදී සිඩ්වික් කියන පවුලේ සේවිකාවක් හැටියට සේවයට යනවා. ඒ අවස්ථාවේදී ඉතාම අවිනීත ඒ පවුලේ ස්වාමියාගේ දරුවා ඉතාම අවිනීත විදිහට හැසිරෙන දරුවෙක්. ඉතින් ඒ දරුවා ඇත්තටම මේ එක අවස්ථාවකදී ෂාලට් බයිබලයකින් දමා ගසනවා. ඉතින් ඇය ඒක ඇගේ කෘතියට ගේනවා මේ ජේන් අය කෘතියේ. ඔබට මතක ඇති ජෝන් රීඩ්
හිතුවක්කාර කොල්ලා
ජේන් අයට බයිබලේ විසි කරනවා. ඉතින් ෂාලට් ඒක දැනලා තියෙනවා අති දරුණු විදිහට ඒක මේ ඇගේ කෘතියට ගේනවා. ඒ වගේම කුඩා කාලයේදී ඇගේ සොයුරියන්ගේ මිය යාම ඇයට අතිශයින් බලපාලා තියෙන බව පේනවා. ජේන් අය කෘතියේදී කුඩා ජේන් මොනතරම් ඇගේ මිතුරියට ලෙන්ගතු වෙනවද අර පාසලේදී. මේ ඊට පස්සේ ඇත්තටම ජේන් අය කෘතියේදී ඇගේ මේ එහෙලිය මිය යන්නේ ඇගේ අතක් අල්ලගෙන කෑන්දේ දෙන්න නිදාගෙන ඉඳිදී එහෙලිය නිඳිදි මිය යන්නේ. ඉතින් ඒක ගැන ඉතා සංවේදී විදිහට දිනනවා ඇගේ කෘතියේ. ජීවිතේ හැමදාම නිදහස හොයපු චරිතයක් ෂාලෙත් කියන්නේ. සහ ජීවිතේ හැමදාම තමන් විය යුතු බවත් වෙනත් කෙනෙකුට තමන්ගේ ජීවිතය පාලනය කිරීමට ඉඩක් නොදිය යුතු බවත් නිදහස කියන එක උපරිමෙන් අගය කරන ගැහණියක් හැටියට ගැහණිය ජීවත් විය යුතු බවත් හැමදාම විශ්වාස කරපු කෙනෙක් කියලා තමයි ෂාලෙත් ගැන හැඳින්වෙන්නේ.
හොඳයි, දැන් ඇත්තට මේ ජේන් අය කතාව තුළින් ලෝකෙට කියාපාවපු ධර්මතාවයකුත් තියෙනවා. දැන් අපි දන්නවා මේ කතාව තුළ ප්‍රේමය, ආධිපත්‍ය, රදළ පරපුර, පීඩිතයා පීඩාවට ලක්වීම කියන හැම කාරණාවක්ම තියෙනවා. අපි දන්නවා අර ජේන් අයට රොචෙස්ටර් මහතාගෙන් ලැබෙන විවාහ යෝජනාව, ඒ දෙදෙනා අතර ප්‍රේමය පිළිබඳේ මුල් බීජ ඇතිවෙන අවස්ථාව, ජේන් අය කොයිතරම් තිගැස්මකට ලක්වෙනවද කියන කාරණාව. නමුත් ඇය ඇගේ හැඟීම් පාලනය කරගන්න ආකාරය, ඒ ඇගේ ජීවිතයේ පළවෙනි අත්දැකීම් විදිහට ඇය ඉතාමත්ම මිහිරකයින් විඳිනවා. ඇයත් මේ ග්‍රන්ථයේදී බොහොම අපූර්වට විග්‍රහ කරනවා. ඉතින් මේ හැම සිදුවීමක් තුළින්ම ජේන් අය කතාවේ දිගින් දිගටම අපිට කියාපාන ධර්මතාවක් තියෙනවා. මේ ස්ත්‍රියකගේ චරිතය පිළිබඳව ඒ කාලේ තිබුණු එක්තරා සමාජ මට්ටමක හිටිය ස්ත්‍රියකගේ චරිතය පිළිබඳව මම කැමති ටිකක් ඒ පිළිබඳවත් කතා බහ කරන්න, විශේෂයෙන්ම ජේන් අය කියන කතාව තුළින් ලෝකයට කියාපාපු ධර්මතාවය පිළිබඳව.
1950 ගණන්වල තමයි කාන්තා විමුක්ති ව්‍යාපාරයේ නැගීම සිදු වෙන්නේ. නමුත් ජේන් අය ලියවෙන්නේ 1847 දී. දැන් ඒ කාලේ එංගලන්තයේ තිබුණු වැඩවසම් සමාජ ක්‍රමය තුළ කාන්තාව කියන්නේ ඇත්තටම දරුවන් හදලා මේ උයන පිහන මැහුම් ගෙතුම් කරන සහ පිරිමයාට පිටින් එක වචනයක්වත් කතා නොකරන තත්ත්වයක සිටින ගැහණියක්. නමුත් ජේන් අය කෘතිය තුළ ජේන් අය චරිතය පුංචි කාලේ ඉඳලම ගොඩනැගින්නේ එහෙම චරිතයක් හැටියට නෙමෙයි. පුංචි කාලෙම මේ ජේන් අයව මේ පාසල වෙත යවන්න කලින් ඇව බොරු වැරදි වලට පටලනවා මේ ඇගේ නැන්දනියක්. ඉතින් නමුත් ඇ හැමතිස්සම කියන ඔබ මට සලකන විදිහම ඔවුන් ඇත්තටම දන්නවනම් ඔවුන් ඔබ ගැන හරියට දැනගනී කියලා. ඉතින් ඒ වගේ පුංචි කාලේ ඉඳලම ඇත්ත කියන්න බය නොවුන තමන් වෙනුවෙන් තමන් නැගී සිටපු චරිතයක් තමයි ජේන් අය කියන්නේ. ඉතින් ජේන් අය ඔබ කිව්වා වගේ රොචෙස්ටර් මහතාට ආදරය කරනවා. ආදරය කරන්න පටන් ගන්න ඇත්තටම ඇය විශ්මයට පත්වන විදිහට මුලින්ම රොචෙස්ටර් මහතාව මුණගැහෙන්නේ ගං තීරයකදී. රොචෙස්ටර් මහතා ආශ්‍රයා පිටින් වැටෙනවා. ඉතින් ඒ වැටිලා ඔහුට ගඟෙන් ගොඩ වෙන්න උදව් ඉල්ලන්නේ බැනලා. පුරුෂාධිපත්‍ය මේ අතිශයින් අති දරුණු විදිහට මේ හිතට අරගෙන තමයි ඇගෙන් ඒ උදව් ඉල්ලන්නේ. ඊට පස්සෙත් ඇට ස්තුතිවන්ත වන්නේවත් නැතුවයි ඔහු නැවත අශ්වය පිට නැගලා යන්නේ. නමුත් ඔහුගේ ගාම්භීරත්වය ගැන ඔබ කිව්වා වගේ ජේන් අය පුදුමයට පත් වෙනවා, සසල වෙනවා. ඊට පස්සේ මේ ඇව තවදුරටත් පුදුම කරමින් රොචෙස්ටර් මහතාගේම නිවසට ගොඩ වෙනකොට ගිහිමියා හැටියට ඔහු වාඩි වෙලා ඉන්න විසිත කාමරේ. ඉතින් ඒ දැක්කාම මං හිතන්නේ ඇය තුළ හටගැනෙන ප්‍රේමය සහ ප්‍රේමයම මුල් කරගෙන ඇතිවන මනෝව්‍යාධිය හරිම ලස්සනට හරිම රොමෑන්ටික් විදිහට විස්තර කරනවා ෂාලට් බ්‍රොන්ටේ විස්තර කරනවා ඇගේ ජේන් අය කෘතියේ. ඔබේ ප්‍රශ්නය ඇත්තටම මේ ලුවට කියාපාන ධර්මතාවය තමයි මේ ඉන්ඩිවිජුවලිසම් කියන එක මේ ඒ කියන්නේ එතෙන්දී අපි ගන්න ඕනේ මේ තමාට මුල්විය යුත්තේ තමාම බව කියන එකයි. විශේෂයෙන්ම මෙතෙන්දී ජේන් අය කෘති තුළින් චාලට් කතා කරන්නේ, චාලට් බ්‍රොන්ට කතා කරන්න උත්සාහ කරන්නේ මේ කාන්තාවන් හැටියට. ඒ කාලේ තිබිච්ච ඒ පීඩනයෙන් මිදිලා තමන් වෙනුවෙන් තමන් නැගී සිටලා තමන්ට හිතෙන දේ කරන්න කියන මේ පණිවිඩය තමයි ඇත්තනම කාන්තාවන් වෙත අරන් යන්නේ. තමන්ව පිළිගන්නා තත්ත්වයන් තුළ ප්‍රේමය වුණත් පවත්වාගෙන යන්න කියන එකත් ජේන් අය චරිතය තුළින් ෂාලට් බ්‍රොන්ටේ ඉදිරිපත් කරනවා. උදාහරණයක් හැටියට එක තැනක හරිම ප්‍රබල ඩයලොග් එකක් යනවා. රොචෙස්ටර් මහතාගේ යෝජනාවයි ඔවුන් දෙදෙනා අතර ප්‍රේමයයි සම්බන්ධයෙන් යන සංවාදයන් වලදී එක තැනක ඇය කියනවා, I am not a bird. I will not be trapped. I have my own voice. If I marry you, I will be your equal. Namuth, e panividaya dendat Charlotte Bronte-ta wenakenege nama pawichchi karanna una. Curie Bell namin tamai Jane Eyre liyanneth. Me nirmana liyanne gahanun bawa danagena hitiyana moolikawa samahara wita me nirmana gana ada api me metana me widiyata katha nokarannath ida thibba.
ඇත්තටම මේ සාහිත්‍යකරණයේදී කාන්තාවට 19 ශතවර්ෂයේදී කොයි වගේ තැනක් තිබුණද, ඒක මේ 21 ශතවර්ෂයට එනකොට එතරම් ලොකු වෙනසකට භාජනය වෙලා නැහැ කියන කරුණත් අපිට විවිධ උදාහරණ වලින් දක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම හැරි පොටර් වගේ කතාවලට එනකොට නේද දිල්ලි?
ඔව්, ඇත්තටම ඒක කාන්තාවකගේ නිර්මාණයක් සමස්ත ලෝකයක් පිළිගන්න තරම් තාම ලෝකෙ ඉදිරියට ගිහිල්ලා නැහැ කියන එක තමයි. ඉතින් හැරි පොටර් ලේඛිකාව ජේ.කේ. රෝලින් ඇගේ නම ජේ.කේ. රෝලින් හැටියට පොතේ සඳහන් කරන්න තීරණ කිරීම තුළින් අපිට පෙනෙන්නේ ඇය කියලා තියෙනවා ඇගේ ප්‍රකාශකයා. ඇගෙන් අහලා තියෙනවා අපි ඔයාගේ ජොයන් කියන නම අයින් කරන්න ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් ප්‍රකාශකයා අනිවාර්යෙන් දන්නවා පාඨක පිළිගැනීම යන්නේ තියෙන්නේ කොතනද කියලා. මොකද ජේ.කේ. රෝලින් කියන්නේ තනිකරම වෙනම කතාවක්. ඉතින් එවැනි කතාවක් කාන්තාවක් ලියනවා කියලා දැක්ක ගමන් මිනිස්සු එය කියවන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ජේ.කේ. රෝලින් එක තැනක කියනවා, මගේ ප්‍රකාශකයා මට සම්පූර්ණයෙන්ම පිරිවිනමක් යොදා ගන්න කිව්වා නම් මම ඒකත් යොදා ගන්නවායි කියලා. හේතුව තමන්ගේ නිර්මාණ ලෝකෙට දෙන්න තියෙන උවමනාව.
හොඳ, අපි දැන් මේ ජේන් අය කෘතියේ සිංහල පරිවර්තනය පිළිබඳවත් කතා බහ කිරීම වටිනවා. විශ්ව සාහිත්‍ය සිංහල පිය සටහන් යටතේ ජේන් අය කෘතිය බොහෝ තරුණ පාඨක පිරිසක් ඇදබැඳ තබාගත් කෘතියක් වගට බොහෝ සාක්ෂි තියෙනවා අපේ සිංහල ජන සමාජය අතරත්. ජේන් අය කෘතිය සිංහලයට පරිවර්තනය වන්නේ ආර්.එන්.එච්. පෙරේරා අතින්. අපි මීළඟට ටික කතා බහ කරමු ඒ සිංහල පරිවර්තනය පිළිබඳවත් සහ ඒකේ සාහිත්‍යමය වශයෙන් ගත්තාම 80-90 වගේ දශකවල විශේෂයෙන්ම ලංකාවේ තරුණ සිත් වශීකృత කිරීමට සමත් වුණු හේතුව මොකක්ද කියලාත් දිලිනි.
මං හිතන්නේ ආර්.එන්.එච්. පෙරේරාගේ අධ්‍යාපන පසුබිම සහ ඔහුගේ විශ්ව සාහිත්‍ය පිළිබඳ තිබිච්ච අතිවිශිෂ්ට දැනුම බලපාන්න ඇති තදින්ම. ඔහු තමයි මූලිකවම The Hound of Baskerville සර් ආතර් කොනන් ඩොයිල්ගේ පොතක්. ඔහු පරිවර්තනය කරනවා රුදුරු බලුව හැටියට, බැස්කවිල්හි රුදුරු බලුව හරි ඒ වගේ නමකින්. සහ ඔහු මේ සම්මානයටත් පාත්‍ර වෙනවා එම පරිවර්තනය සම්බන්ධයෙන්. ජේන් අය පරිවර්තනය කරද්දී ඔහුගේ විශ්ව සාහිත්‍ය පිළිබඳ තිබිච්ච දැනුමත් එක්ක ඔහුට මං හිතන්නේ ජේන් අය කෘතියේ තිබුණු මටසිලුටු බව, සංවේදී බව, ගැඹුර හොඳටම තේරුම් ගන්න පුළුවන් අවකාශයක් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම පාවිච්චි වෙලා තියෙනවා ලස්සනට මේ ජේන් අය කෘතිය පරිවර්තනය වෙන්න. ඉතින් ඒ තුළ අපිට ප්‍රේමය දැනෙනවා. ඒ තුළ අපිට ශක්තිය, ස්ත්‍රියක් තුළ ඇති තියෙන ආත්ම ශක්තිය දැනෙනවා. ඒ එහෙම දැනෙන්න පරිවර්තනයක් කරන්න පුළුවන් වෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි. මම හිතන්නේ ඔහු ඇත්තටම ආර්.එන්.එච්. පෙරේරා ඒ දේ ඉතාම සුන්දර ලෙස කරලා තියෙන නිසා අපිට ඒක දැනෙනවා වැඩි. ඔහුම තමයි පින් සිතුවන්නේ අනේ බල්ලා මුන්නේ ගීතය පවා කරලා තියෙන්නේ. ඒ ගීතය ගත්තත් අපිට තේරෙනවා එතන තියෙන ප්‍රේමය මොන තරම්ද කියන එක.
හොඳ, අපි විශ්වාස කරන ඔබ මීට වසර ගණනාවකට කලින් ඔබේ තරුණ දිවියේදී පාසල් පුස්තකාලයෙන් මේ ජේන් අය පොත අරගෙන කියවන්නට ඇති. මේක පාසල් පුස්තකාලයට නිර්දේශිත වුණු පරිවර්තන කෘතියක්. ඔබ දැන් වඩාත් ගැඹුරින් දැනගන්නට ඇති ජේන් අය කෘතියේ පසුබිම් කතාව සහ එහි මුල් කතුවරේ ෂාලට් බ්‍රොන්ටේ සහගේ ජීවිත කතාව සහහි පසුබිම් පිළිබඳව. අද අපි සාකච්ඡාවට ලක් කරපු ෂාලට් බ්‍රොන්ටේගේ ජේන් අය කෘතිය පිළිබඳව වන මේ සාකච්ඡාව තවත් සුළු මොහොතකින් අනතුරුව අපගේ වෙබ් අඩවියට ගියොතින් ඔබට නැවත වතාවක් සවන් දෙන්නට පුළුවන්. www.sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. මදක් පහලට ගියොතින් මුල් පිටුවේ SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා විශේෂිත තීරුවක් තියෙනවා. ඒ විශේෂිත තීරුවටත් මේ සාකච්ඡාව ඇතුළත් වෙනවා. ඒ වගේම පසුගියවර අපි සාකච්ඡාවට ලක් කරපු විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේදී අනුස්මරණය දෙලා තිබුණු සුගතපාලද සිල්වා අපේ කලාකරුවාණන් අතින් පරිවර්තනයට පත්වුණු ඇටබස්ස කෘතිය පිළිබඳව අපේ වැඩසටහනත් එම තීරුවට මේ වෙනකොට ඇතුළත් වෙලා තියෙනවා. අපි එයත් මතක් කරන්නට කැමතියි. එහෙමනම් තවත් මාසයකින් පස්සේ තමයි අපි විශ්ව සාහිත්‍යයේ රසබර හරබර තැන් අරගෙන ඔබ හමුවට පැමිණෙන්නේ. මේ සත්කාරයට සුපුරුදු ලෙසින් අදත් සහයෝගීත්වය දක්වපු මෙල්බන් වාසී අපේ ලේඛිකාව නිර්මාණකාරිණිය දිලිනි ඊරියවලට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන් දිලිනි, අපි නැවත වතාවක් හමු වෙන තෙක්.
ආයිබෝන් දිලිනි.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සමන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.